විලුඹු සුපදීන අපහැරීම, අපහැර ගැනීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහා උපාධ්‍යාය මහනිසානන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නය නවතරයි නිබ්බාන යන මාතෘකාවයට තේ පවත්වනු ලබන දේශනා මාලාවේ දහනානුන් දේශනයයි මේ. සෞපාදිශේෂා නිබ්බාන ධාතු, අනුපාදිශේෂා නිබ්බාන ධාතු යන පද දෙක පිළිබඳ විවරණයක් අප පසු ගියවර දේශනය අදහරියේදී ආරම්භ කළා. ඉතිවෘත්තක පාඩියේ දුක නිපාතයෙන් උපුටා දැක්වූ එක්තරා සූත්‍රයකුයි අපි ඒකට මූලාශ්‍රය කරගත්තේ. ඒකම සූත්‍රවලින් මතු කරගත්තු එක්තරා උපමාවක් ආශ්‍රයෙන් අප පැහැදිලි කළා. මේ කියන නිබ්බාන ධාතු දෙක ඇත්ත වශයෙන්ම නිබ්බාන යන පදයෙන් කියවෙන නිවීමෙහි අවස්ථා දෙකක් පෙන්නුම් කරන බව. දැන් බොහොම විශාල වශයෙන් ජල්වෙන, බොහොම බලවත්ව ජල්වෙන ගින්නක, ජල්වෙමින් තිබුණු ගින්නකට අමුතුවෙන් දර එකතු කිරීම නතර කළාම ඒ ගිනිදල් සංසිඳිලා කලින් මේ ගිනි ඇල්ලු දර කෑලි පමණක් ගිනි අඟුරු වශයෙන් නිවෙමින් පවතිනවා. යම්කිසි අවස්ථාවක් ගියාට පස්සේ, වෙලාවක් ගියාට පස්සේ ඒවත් නිවිලා අඟුරු බවට පත් වෙනවා. දැන් මේ රහතන් වහන්සේ පිළිබඳ සත්‍යයේදී අපට කියන්න වෙන්නේ ඒ උපමාවයි. මේ උපමාවන්වයි අපට තෝරගන්න වෙන්නේ මේ සෞපාදිශේෂා නිබ්බාන ධාතු, අනුපාදිශේෂා නිබ්බාන ධාතු කියන පද දෙක. රහතන් වහන්සේ ජීවමානව සිටියේදී අර උපාදානයේ සිත මුදාගත්තු නිසා, උපාදාන කියලා කියන්නේ දර තමයි. මේ දර, මේ උපාදාන, අමුතු උපාදානයන් සිත නියෝජනය කරන නිසා ඒ රාග ද්වේෂ ගිනිදල් හටගන්නේ නැහැ ඒ సంతානේ. නමුත් අර උපාදින්න වූ කය පරිහරණය කරන තාක්, මේ ශරීර කූඩුව පරිහරණය කරන තාක්, යම් යම් කායික දැවිලි තැවිලි, මනාප මනාප සැප දුක් වින්දන ආදිය වලට ඒ රහතන් වහන්සේ භාජනය වෙනවා. ඒ කොයි අන්දමේ දේවල් ආවත් ඒ සිත, රහත් සිත, නිවුණු සිත රාග ද්වේෂ මෝහ ඒ ගිනිදල් හට නොගන්න නිසා. අන්න ඒ අර්ථයෙන් රහතන් වහන්සේ ජීවමානව සිටියදී ඒ විඳින තත්වය, එදිනදා ජීවිතයේදී පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන ගන්න අවස්ථාවවල සිටින තත්වය සෞපාදිශේෂා නිබ්බාන ධාතුවයි. රහතන් වහන්සේගේ ආයුෂ කෙළවර වන අවස්ථාවේදී, ජීවිතය කෙළවර වන අවස්ථාවේදී මේ උපාදින්න කයත් අතහරින්න වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ කයින් මේ සිත මුදා ගැනීම වශයෙන් කෙරෙන්නේ අන්න අර ඒ අවස්ථාවේ තමයි අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතුවට පිටිනවන් පාන අවස්ථාව. ඒ උපාදින්නත් අතහ උපාදින්න වූ කයත් අතහැරෙනවා. මේ කාරණයකදීන් සඳහන් වෙන ගාථාව අර අප කලිනුත් උපුටා දැක්වූ අර නාග සූත්‍රය, අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ නාග සූත්‍රය සඳහන් වෙන ගාථාවක්. වීතරාගෝ වීත දෝසෝ වීතමෝහෝ අනාසවෝ ශරීරං විජහන් නාගෝ පරිනිබ්බිස්සති අනාසවෝ. පහකල රාගය ඇති, පහකල ද්වේෂය ඇති, පහකල මෝහය ඇති අනාශ්‍රව වූ නාදෝ කියලා දන්නේ රහතන් වහන්සේ ශරීරං විදහා ශරීරය අතහරිමින් අනාශ්‍රවව පිරිනිවන් පාන්නේය. ශරීරය අතහරිමින් අනාශ්‍රව පිරිනිවන් පාන්නේය. එතකොට සෞපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියන පද දෙක ඒ විදිහට හැකලින් සලකා ගත්තත් ඊට වඩා අමාරු ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙනවා. මේ කියවු නිබ්බාන ධාතු දෙක ditthadhammika වශයෙන් සම්ප්‍රදායික වශයෙන් හඳුන්වීමේ අර්ථය කුමක්ද කියන එක. ditthadhammika කියලා කියන්නේ මේ ජීවිතයට අදාළ. සම්ප්‍රදායික කියන්නේ මරණින් මතු. එතකොට සෞපාදිශේෂා නිබ්බාන ධාතුව ditthadhammika වශයෙන්, අනුපාදිශේෂා නිබ්බාන ධාතුව සම්ප්‍රදායික මරණින් මතු උද්‍යාක් හැටියට දැක්වීමේ අදහස කුමක්ද? දැන් සාමාන්‍යයෙන් කර්මය ගැන කතා කරනකොට නම් අර ditthadhammika සම්ප්‍රදාය කියන පද දෙක අනුව අපිට ඒක බොහොම පහසුවෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ජීවිතයේ දීගින්දින නිදීන් ඒ කර්ම විපාක සම්බන්ධයෙන් එහෙමත් කියවෙනවා. ඊළඟට මරණයෙන් මතු විඳින විඳින්. නමුත් මේ විදිහටම තේරුම් ගත්තොත් නිබ්බාණය පිළිබඳව අපට නිගමනය කරන්නට වෙනවා. ජීවස්ස සිටින අවස්ථාවේ විඳින නිවන් සත්‍යයකුත්, මරණයෙන් මතු විඳින නිවන් සත්‍යයකුත්. නමුත් මෙහෙම නිගමනය ධර්මානුකූලවන්නේ නැතිමත් නිසාද බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරනවා මේ නිර්වාණය කියන ප්‍රත්‍යක්ෂය මේ ජීවිතයේදීම අංග ලබන අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කියලා. ආයි මරණින් මත්තට ඉතුරු වෙන්නේ නැහැ යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ ජීවිතයේදීම ලැබෙන ප්‍රත්‍යක්ෂයක් හැටියටයි දිත්තේව ධම්මේ ආදී වශයෙන් නිතර අවධාරණය කරනවා සම්දිත්තික අකාලික ආදී පද. එතකොට මෙතින්දී ඔබට කියන්න වෙන්නේ මේ නිබ්බාණය පිළිබඳව කතා කරනකොට දික්ඛධම්මික සම්ප්‍රාය කියන පද තේරුම් ගන්න වෙන්නේ මේ ජීවිතයේදීම ලැබෙන යම්කිසි අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක දෙංශයක් දැක්වීමට මේ පද දෙක යොදාගෙන තිබෙන බව. මේ කියන්නේ මේ ජීවිතය සැකෙන්න අපිට මේක හඳුන්වන්න පුළුවන් මෙතෙන්දී මේ කාරණය තවත් ටිකක් පැහැදිලි කරනවා නම් මේ ජීවිතයේදී රහතන් වහන්සේ අත්දකින නිවීම මරණින් මත්තට තහවුරු බව නිසකව දැන ගැනීම තමයි කල්තබාම නිසකව දැන ගැනීම තමයි මේ අනුපාදිත නිබ්බාන ධාතුව කියන එකෙන් හැඟෙන්නේ. එතකොට මෙතන අපි දැන් කිව්වා මරණින් මතු ප්‍රත්‍යක්ෂ පිළිබඳව කල්තබාම නිසකව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීමක් ගැන. මේක බැලුවම පරස්පර විරෝධී කියමනක් වගේ මරණින් මතු ප්‍රත්‍යක්ෂ කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? එහෙම ප්‍රශ්නයක් කෙනෙකුට ඉබේම පැනනගිනවා. අන්න ඒකට හොඳ පිළිතුරක් අපට හමු වෙනවා මජ්ක්‍ධිම නිකායේ 13 විභංග සූත්‍රයේ එක්තරා ඡේදයකින් බුදුරජාණන් වහන්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන මේ ධර්ම විග්‍රහය වලින් එක කොටසක් තිබෙනවා මෙන්න මෙහෙම. සේයථාපි භික්ඛු තේලංච පටිච්ච වත්තිංච පටිච්ච තේලප්පදීපෝ ජායති තස්සේව තේලස්සච වත්තියාච පරියාදාන අඤ්ඤස්සච අනුපාහාරා අනාරෝණුපාය යති. ඒවනේ කෝ භික්ඛු කායපරියන්තිකං වේදනං වේදියමානෝ කායපරියන්තිකං වේදනං වේදියාමිති පදානාති ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පදානාති. කායස්ස බේදා උත්තං ජීවිත පරියාදාන ඉදේව සබ්බ වේදිතානි අනභිනන්දිතානි සීති ප්‍රවිස්සන්තිති පජානාති. මේ ඡේදයේ තේරුම මේ පුක්කුසාති සංඝහන්සේට ආමන්ත්‍රණය කරන්නේ මහණ කියලා භික්ෂුව යම්සේ මහණ තෙල්ද පහන් වැටියද නිසා තෙල් පහනක් දැල්වේයිද ඒ තෙලෙහිද වැටියෙහිද අවසන් වීමෙන් අනෙක් තෙල් වැටි ආදියක් නොලැබීම නිසා ආහාර නැතිව ඒ තෙල් පහන නිවි යන්නේද එසේම මේ යම්කිසි භික්ෂුවක් මේ විමුක්ත රහතන් වහන්සේ පිළිබඳව මේ කියන්නේ කාය පරියන්තිකං වේදනං වේදියමාන අර කය කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ කය කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ නෙවෙයි දැනගන්නේ දිවි කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ ජීවිතාන්තය පිළිබඳව වේදනාවක් දැන මරණ වේදනාවක් විඳින්නේ ඒ වේදනාව එබඳු වේදනාවක් විඳින්නේ නෙවෙයි දැනගන්නේ කය බිඳී යාමෙන් ජීවිතයේ කෙලවර වීමෙන් මත්ෙහි මෙහිදීම සීළු වේදිතයෝ කෘෂ්ණාලයෙන් සතුටු නොවන ලද්දා වූ සිසිල් භාවයට පැමිණෙන්නාහයි දැනගනි. මෙන්න මෙතන දැනගනි කියන වචන විශේෂයක් තියෙනවා. ඒකයි අනාගත කාලිකව මෙතන කියවෙන්නේ. අනාගත කාලිකව ප්‍රියාපදයක් ඇදලා තියෙන්නේ මේක මේ කලින්ම විසතව දැනගත්තු කාරණයක් නිසා. රහතන් වහන්සේ ඒ මරණ අවස්ථාව ලැබෙන්න කලින්ම දන්නවා මේ සියලුම වේද විද්‍යාන් සිසිල් වෙනවා කියලා. ඒක ඒ පිළිබඳව නිසකයි. මේ නිසකද ලැබීමට හේතුව රහතන් වහන්සේ අරහත්ඵල සමාධියේදීම මේ කියාපු මේ වේදිතයන් සියලු වේදිතයන්ගේ සිසිල් වීම පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලැබුණ නිසා ඒක නිසා තමයි ඒ තෙර ගාථාදී නිතර සඳහන් වෙන්නේ. රහතන් වහන්සේ ඒ අරහත්ඵල සමාධියේ ලැබූ නිවන් සුවය පිළිබඳව ප්‍රකාශ කරන සීති භූතෝක්මි නිබ්බුතෝ සීති භූතෝක්මි නිබ්බුතෝ සිසිල් වූයේ වෙමි නෝනේ වෙමි. ඒකට වේදිත සියලු වේදිතයන්ගේ සිසිල් භාවය සිසිල් කිරීම පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම ලබා ගන්න මේ ජීවිතයේදීම ඒ රහතන් වහන්සේ ලබා ගන්න. අන්නේක නිසාම තමයි ඒ ප්‍රත්‍යක්ෂය හඳුන්වලා තිබෙන්නේ සූත්‍රවල අනුපාදා පරිනිබ්බාන කියන නමින්. දැන් මෙතන එකපාරට වෙනසක් වෙන්නවා. අපි අර කතා කරන්න පටන් ගත්තේ අනුපාදිශේෂ පරිනිබ්බාණය ගැන. දැන් මෙතන කියවෙනවා අනුපාදා පරිනිබ්බාන. අනුපාදිශේෂ පරිනිබ්බාණය තියෙන්නේ රහතන් වහන්සේගේ ජීවිතය කියලා කරන අවස්ථාවේදී. අර උපාදීන වූ කය සම්පූර්ණයෙන්ම අතහරින අවස්ථාවේ. නමුත් අනුපාදා පරිනිබ්බාන කියන්නේ අරහත්ඵල සමාධියමයි. ඒකට නොයෙකුත් වචන අපිට මේ පහුගිය දේශනවලදී හමු වුණ අනුපාදා විමුක්ඛෝ කියලා කියනවා. ඉතින් මෙතන අනුපාදා පරිනිබ්බාන. ඒකට පරිනිබ්බාන වචනේම මෙතන අනුපාදා කියලා කියනවා. ඒ කියන්නේ උපාදානයන්ගෙන් තොර පිළිගැනීම මේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නව රහතන් වහන්සේ. ඒ අරහත්ඵල සමාධිය. ඒ නිසා තමයි දැන් ඔය රත්නිනිත සූත්‍රයේම සරියුත් ස්වාමීන් වහන්සේ අසමන අපුන්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේගෙන් කුමක් සඳහාද මේ බ්‍රහ්මසරවස් භාග්‍යතුන් වහන්සේ දෙත බ්‍රහ්මසරවස් විසින්නේ වසන්නේ කියලා. ඒ අවස්ථාවේ කුන්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර අනුපාදා පරිනිබ්බානත්තං සෝ ආවුසෝ භගවති බ්‍රහ්මචරියං උස්සති. අනුපාදා පරිනිබ්බාණය සඳහා මේ බ්‍රහ්මචර්ය වාක්‍ය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වෙත. ඉන් හැඟින්නේ නෑ මේ ජීවිතය කෙලවර කරගන්නේ කියන එක. මෙතන කියන්නේ මේ අර නිර්වාණ අවබෝධය නෑ, නිර්වාණ ප්‍රත්‍යක්ෂය. එතකොට මේ අනුපාදා පරිනිබ්බාණ කියන්නේ ඒ ජීවිත කාලය තුළදීම රහතන් වහන්සේ ලබන අරහත්ඵල සමාධියෙන් අර වේදී කියන සිල් කර ගැනීම පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂය. ඒකම හඳුන්වන සමාර්ථයන් වල නිරුපති කියන වචනේ. මෙන්න මෙතනත් තියෙන පොඩි ගැටලුවක්. මක් නිසාද මේ පසු කාලික ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන නිරුපති ශේෂ කියන පදයක්. ඒක අර අනුපාදි ශේෂ කියන වචනේ බලාගෙන හදාගත්තු එකක් වගේ පේන්නේ. මක් නිසාද සූත්‍රවල කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ නිරුපති ශේෂ පරිනිබ්බාණ කියලා එකක්. සඳහන් වන්නේ නිරූපදී ධම්මං ආදි වශයෙන් සඳහන් වෙන්නේ අර තියාපුවර අරහත්ඵල සමාධියම. එහෙනම් අපි කලින් අවස්ථාවක අපිට හමු වුණ ගාථාවක්. කායේ නාමතං ධාතුං කුසයිත්වා නිරූපදී උපදීපති නිස්සද්දං කච්චිකත්වා අනාථෝ දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරදං පදං ආදී වශයෙන් කයින් මේ අමෘත ධාතුව නම් නිරූපදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා සියලු උපදීන් අපහැර ගැනීම ප්‍රත්‍යක්ෂ කරගෙන බුදුරජාණන් වහන්සේ මේ නිශ්ශෝකී වූ නිර්වාණය පිළිබඳව දේශනා කරනවා කියලා. එතකොට ඒ දේශනා කරන්න ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ නිරුපති කියන එක යොදලා තියෙන්නේ සූත්‍රවල අර කියපු අර අරහත්ඵල සමාධිය තමයි. අර අනුපාදා පරිනිබ්බාන, අනුපාදා විමුක්ක, නිරුපති ආදී පදවලින් එතකොට හඳින් වෙන්නේ ඒ කියපු අර වේදිකෙන් කිස්තිල් භාවය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂයයි. ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා සංයුත්තනිකාය වේදනා සංයුක්තිය. බොහෝ අවස්ථාවල මේ නිර්වාණය ඒ එක්ක ශීර්ෂය යටින් ඉදිරිපත් කරනවා. වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා අර වේදනා සංයුක්තිය. එතෙන් කියනවා මෙන්න මෙහෙම සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස ශාවකෝ වේදනාච පජානාති වේදනානං ච සම්භවං යත් චේතා නිරුච්ඡංති මග්ගං ච භයගාමිනං වේදනානං khaya bhikkhu nicchato parinibbuto. ඒ කියන්නේ රහතන් වහන්සේ මේ අවබෝධයේ අරත්තේ පිටසා සම්බන්ධ අවබෝධයේ වේදනාමුක වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා. වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ වේදනාවට මුල් තැන දීලා ඒ අරහත් ඵල සමාධිය මෙතෙන්දී විස්තර කිරීමයි. එතකොට සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධත සාධකෝ සමාධිමත් වූ සති සම්පජානයෙන් යුක්ත වූ ඒ බුද්ධ ශ්‍රාවකතෙම වේදනාති පජානාති වේදනාවන් දැනගන්නවා. සම්පූර්ණ පරිඥාව අවබෝධය ලබා ගන්න වේදනාවන්ගේ ස්වභාවය පිළිබඳ වේදනාති පජානාති වේදනානංච සම්භවං වේදනාවන්ගේ ප්‍රභවයක් තේරුම් ගන්නවා, අත ගන්නා ආකාරය. ඊළඟට ඉලක්ක චේතා නිරුද්ධංති යම් තැනක මේ වේදනාවන් නිරුද්ධ වෙනවද? ඒ කියන්නේ අර අවේදිත සුඛය වන නිර්වාණය. නිර්වාණය. යත් චේතා නිරුද්ධ මේ වේදනාව යම් තැනක නිරුද්ධ වෙනවද? එයත් මග්ගංච ඛය දාමින. මේ වේදනාවන්ගේ ක්ෂය වීම පිළිබඳ ඒ ක්ෂය වීම කරා යන මාර්ගයක්. මෙන්න මේ හැම එකක්ම එතකොට අවබෝධ කරගන්නවා කියන එක. මග්ගංච ඛය දාමින. ඊළඟට වේදනාවන් ඛය අධික්කු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. මේ වේදනාවන්ගේ ක්ෂය කිරීම නිසා ඒ රහතන් වහන්සේ නිච්ඡාතෝ කෘෂ්ණා කියන කුසගින්නෙන් නැතිව පරිනිබ්බුතෝ පිරිනිවීමටපත් වෙනවා. මෙතන පරිනිබ්බුතෝ කියන්නේ එතකොට ඒ මරණය නෙවෙයි. ඉතින් මෙයින් අපට පේනවා මේ පරිනිබ්බුත කියන වචනය සූත්‍රවල ඉදිරියට තිබෙනවා ජීවමාන රහතන් වහන්සේ පිළිබඳවත්. මේ පස්පරණ අටුවාවල යම් කිසි විශේෂයක් පෙන්නුම් කරනවා. ජීවමානව සිටියදී රහතන් වහන්සේට සිදුවන්නේ කිලේස පරිනිබ්බාණයයි, මරණ අවස්ථාවේදී ඒ පිරිනිවන් පාන කියලා වචනය දැන් කාලේ යොදන අවස්ථාවේදී ඇත්ත සිදුවන්නේ ස්කන්ධ පරිනිර්වාණයයි කියලා. නමුත් එහෙම වෙනසක් සූත්‍රවල යොදලා නැහැ යම් කිසි හේතුවක් නිසා. අර විදිහට වෙනසක් කරන්න සිද්ධ වුණේ පරිනිබ්බාණ කියන වචනේ මූලික අර්ථය ටික ටික ගෙවි යන පටන් ගත්ත නිසායි. මේක සිත පිළිබඳ තත්ත්වයක් බව, පිරිනිවීම කියන එක සිත පිළිබඳ තත්ත්වයක් බව කල්යාමේදී මේ ඒ අදහස යටපත් වුණු බවයි පෙනෙන්නේ. ඒක නිසා දැන් මේ කාලේ පරිනිබ්බාණ කියන වචනේ ඇහෙනවත් එක්කම එකපාරට මතක් වෙන්නේ රහතන් වහන්සේගේ හරි බුදුරජාණන් වහන්සේගේ හරි අවසාන අවස්ථාව. උන්වහන්සේම තත්ත්වයක් තිබෙනවා මේ පරිනිබ්බුත. නමුත් සූත්‍රවල අර පිරිනිවීම මේ රහතන් වහන්සේ මේ අරහත්ඵල සමාධියේදී පැහැදිලි වෙනවන ප්‍රත්‍යක්ෂයක්. එතකොට අනේක නිසා තමයි අර අපි අර ධාතු විභංග සූත්‍රයේ උපුටා දක්වූ ඡේදේ සඳහන් වන්නේ තත් ඉදේව වික්‍රේ සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිස්සන්ති මෙහිදීම ඒවා සිසිල් වන්නා කියලා දැනගන්නවා. ඒ ඥානය තිබෙනවා. ඒ දැන ගැනීමම තමයි එතන වැදගත් වන්නේ. ඒ කියන්නේ නිසක වෙනවා මරණ අවස්ථාවේදී මට පුළුවනි මෙන්න මේ විදිහට වේදනාවන්ගේ සීති භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් මගින් මාය පරද්දන්න. ඒ වගේම අර ජීවිත පරියන්තිකං වේදනං කියලා අර්ථයේදී සඳහන් වුණේ මේ කියපු මේ මරණ වේදනාවේදී මේක ඉදිරිපත් කරගන්න පුළුවන් බවයි. ජීවිත පරියන්තික වේදනාවවත් ඒ ජීවිතය කෙලවර වෙන අවස්ථාවේ මරණ වේදනාවවත් ඒ අවස්ථාවේදී රහතන් වහන්සේ ඉදිරිපත් කරගන්නේ මෙන්න මේ කියපු මේ අරහත්ඵල සමාධියයි. අන්නේ අර්ථයෙන් තමයි මේකට අකුප්පාචේතෝ විමුක්ති කියන්නේ. අකෝපය අපිට කීප අවස්ථාවක මේ කියන විස්තර කරන්න සිද්ධ වුණා. අකුප්පාචේතෝ විමුක්ති කියලා කියන්නේ චංචල නොවන, සසල නොවන, කම්පා නොවන විදිහේ චේතෝ විමුක්තිය. අනිකුත් ලෞකික චේතෝ විමුක්ති හැම එකක්ම කම්පා වෙනව මරණ වේදනාව හැම බරපතලම මරණ වේදනාව. නමුත් මේ අකුප්පාචේතෝ විමුක්තිය මේ අරහත්ඵල සමාධිය ලැබෙනේ නිර්වාණ ප්‍රත්‍යක්ෂයේ මේ වේදනාවේ සීති භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂය ඒක කම්පා වෙන්නේ නැහැ. අන්න ඒ අකුප්පා චේතෝ විමුක්තිය තමයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේම ඒ මරණ ජීවිතයේ කෙලවර ඒ මරණ අවස්ථාවේදී ඉදිරිපත් කරගන්නේ. මායя ඒක උදුරගන්නේ නැන අවස්ථාවේ ඉදිරිපත් කරගන්නේ ඒක. දැන් එතකොට අපිට මතක් කරගන්න පුළුවනි අපි අර ඉති උත්තකයෙන් උපුටා දැක්වූ මේ දීර්ඝ සූත්‍රයේ අද ගාථාව ඒ ඒක ධඤ්ඤාය පදං අසංඛතං විමුක්ත චිත්තා භවනිත්‍ති සංඛයා තේ ධම්මසාරා දිගමා ඛයේ රතා සහංසුතේ සබ්බ භවානි සාදීනෝ. ඒ ගාථාවේ අර්ථය මේක ටිකක් සමහර විට කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් විදිහේ ගාථාවක්. මොකද මේ නිර්වාණ ධාතු දෙක පිළිබඳව සඳහන් ඡේදයක අගටම එන ගාථාව මේකයි. ඊ ඒක ධඤ්ඤාය පදං අසංඛතං යම් කෙනෙක් මේ අසංඛත පදය පිළිබඳ හොඳ අවබෝධ හරියට තේරුම් අරගෙන විමුක්ත චිත්ත භවනිත්‍ති සංඛය භවනිත්‍ති නම් වූ තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්ත චිත්තත්තාහ මෙදුනුවා මෙදුනා වූ චිත්තත්තාහ. අන්න එතනින් මේ කියවෙන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුවයි. මේ එකම ගාථාවේ ඒ දෙවෙනි පදයෙන් කියවෙන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු. ඊළඟ පද දෙකේ කියවෙන්නේ තී ධම්මසාරාදි ගමා ඛයේ රත. ධම්මසාර කියන එක අටුවාවේ පවාවයක පිළිගන්නවා. ධම්මසාර කියලා කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය. දැන් අපි මේ කතා කරලා අකුප්පා චේතෝ විමුක්තිය තමයි මුළු මහත් ධර්මයේම සාරය, හරය. ඒක නිසා ඒකට ධම්මසාර කියලා කියනවා. මේ ධම්මසාරයේ ධම්මසාරයේ පිළිගන ලබා ගැනීම නිසා මේ අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීම නිසා තේ ධම්මසාරාදි ගම කයේ රත. මෙතන මේ ක්ෂය කියලා කියන්නේ අර වේදනාක්ෂය. අර වේදනා නම් කය අභික්ඛු නිච්ඡාදෝ පරිනිබ්බුතෝ කියලා මේ ටිකකට කලින් ප්‍රකාශ කළ ඒ වේදනාවන්ගේ ක්ෂයයි මෙතන මේ කය කියන වචنين තෝරන්නේ මේ තේරුම් ගන්න ඕනේ. එතකොට අර අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීම නිසා ඒ වගේම කයේ රත වේදනාවන්ගේ ක්ෂය පිළිබඳව අල්මැත්තාං පහංසුතේ සබ්බ භවානි සාදීනෝ. මේ පදයෙන් තමයි මේ සූත්‍රය ඉවර වෙන්නේ. ඒ රහතන් වහන්සේලා පහංසුතේ ඒ සාදී වූ ඒ සාදී ගුණ ඇති ස්ථිරසාර ගුණ ඇති රහතන් වහන්සේලා පහංසුතේ සබ්බ භවානි සියලුම භවයන් අතහැරියා. ඒ කියන්නේ භව නිරෝධය. මේ කියන්නේ භව නිරෝධ ප්‍රත්‍යක්ෂයේ රහතන් වහන්සේ මේකට අපි මේ අරහත්ඵල සමාධිය නොයෙකුත් නම් වලින් හඳුන්වන්න පුළුවන්. අර භව නිරෝධෝ නිබ්බාණං කියන ඒ හැඳින්වීම අනුව භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඒ භව නිරෝධයම තමයි අසංකත ධාතුව. දැන් අසංකත කියලා කියන්නේ ඒකමයි. භවය සංකත නම් භව නිරෝධය අසංකත. උතනයි ඔකේ වෙනස තියෙන්නේ. එතකොට මේ එකම අසංකත ධාතුවේ දෙපැත්තක් මෙතනින් අපිට පේනවා. එකම අසංකත ධාතුවේ දෙපැත්තක් තමයි මේ සෞපාදි හේත පරිනිබ්බාන ධාතු අනුපාදි හේත පරිනිබ්බාන ධාතු කියලා කියන්නේ. සෞපාදි හේත අවස්ථාවේදී විමුක්ත චිත්තයි සිතයි. විමුක්ත චිත්ත නිසා රාග දේශ මොහ ගිනි දැල් පැන නගින්නේ නැහැ. ගිනි අඟුරු තිබුණාට ගිනි දැල් පැන නගින්නේ නැහැ. මක් නිසාද? අමුතු උපාදාන දර එකතු වෙන්නේ වීමක් නැති නිසා. ඊළඟට මේ රහින් පිටම නිවුණු අවස්ථාව ගැන කියනකොට තමයි අර අනුපාදි හේත කියලා කියන්නේ. නමුත් ඒ අවස්ථාව ගැන එතර පරිනිබ්බාන කියන වචනේදී ගන්න තියෙන්නේ ඒ මරණ අවස්ථාව එන විට රහතන් වහන්සේලා මේ අර මාර්යා එනකොටම මේ මේකටයි බඩ බහින්නේ. මේ අකුප්පා චේතෝ විමුක්තියට හිත යොමු කරනවා. මේකට හොඳම නිදසුන අපි ඉස්සෙල්ලාම පටන් ගමු බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ මේ මරණයට මුහුණ දුන්න ආකාරය හොඳ ලස්සනට ප්‍රකාශ කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. නාහු අස්සාස පස්සාසෝ පිත චිත්තස සාදීනෝ අනිජෝ සම්ති මාරබ්ධ යම් කාලමකරීමුනි අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරය මේ ගාථා දෙකෙන් ප්‍රකාශ කරනවා. නාහු අස්සාස පස්සාසෝ ඨිත චිත්තස්ස සාදීනෝ අනිජෝ සම්ති මාරබ්ධ යම් කාලමකරීමුනි. ඒ ජානම් වූ තෘෂ්ණාවෙන් තොර වූ ඒ බුද්ධ මුනිවරයා යම් ශාන්තියක් මුල් කොටගෙන කාලක්‍රියා කළේද ඒ සාදී වූ ස්ථිර සිත් ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස නතර විය. ඒකයි මුල් ගාථාවේ අදහස්. ඊළඟට දෙවෙනි ගාථාවේ අදහස අකල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි. අකල්ලීනේන කියන්නේ නොසැඟවුණු සිතින්. නොසැඟවුණු සිතින් වේදනාව දරාගත්සේක. අසල්ලීන චිත්තේන වේදනං අජ්ජවාසයි. පජ්ජෝ තස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ වහු. පන්දමක නිවියාම මෙන් ගිම් පන්දමක නිවියාම මෙන් සිතෙහි විමුක්තිය විය. එතන කියන්නේ සිතෙහි විමුක්තිය. ඔන්න එතනින් එතන පෙන්නු කරන්නේ එතකොට බුදුරජාන් වහන්සේ පිරිනිවන්ට හැටි. දැන් මේකේ මේ ගාථාවේ තිබෙන ගැඹුර ඇත්ත වශයෙන්ම ඉතාමත්ම විශාලයි. නමුත් මේක පිළිබඳ අටුවාව දෙන විග්‍රහයේදී එක්තරා පටලැවිල්ලක් ව්‍යාකූලත්වයක් සිදු වුණු බවයි පෙනෙන්නේ. මොක් නිසාද? අර පළවෙනි ගාථාවේ සඳහන් වෙනවනේ අනේජෝ සම්තිමාරබ්බ යම් කාලම කරීමෝ නී කියනක. ඒ කියන්නේ යම් අනේජෝ සම්තින් යම් සම්තින් ආරබ්බ බුද්ධ මුනි කාලං අපරි කියන එකක් කියවෙනවා. ඒ කියන්නේ යම් ශාන්තියක් අරභයා බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද කියන එක. මේකෙදි අතුවාන තෝරන්නේ බුද්ධ මුනි සම්තින් ගමිස්සාමීති සම්තින් ආරබ්බ කාලමකරි කියලා. ඒ කියන්නේ බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ නී ශාන්තියට යන්නේ නී කියන අදහසින් සම්තිය ශාන්තිය අරභයා කාලක්‍රියා කළේ. දැන් මෙතන මේ එක්තරා විදිහක ක්‍රමවිරෝධී බවක් පෙනෙනවා. මොකක් නිසාද? දැන් ආරබ්බ කියන වචනේ අටුවාචාරින් වහන්සේලාම යොදලා තිබෙන්නේ සඳහා කියන අර්ථයෙන් නෙවෙයි. දැන් මෙතන අටුවාවේ මේ අරගෙන තියෙන්නේ ශාන්තියට යාම සඳහායි බුදුරජාණන් වහන්සේ කාලක්‍රියා කළේ. එහෙම ගත්තොත් අර ආරබ්බ කියන එකේ යොදලා තියෙන සඳහා කියන අර්ථය. නමුත් අටුවාචාරින් වහන්සේලාම ජාතකට්ඨ කතා, ධම්මපදට්ඨ කතා ආදී ඒ ග්‍රන්ථවල අටුවාවල ওই ආරබ්බ කියන පදයේ බොහෝ විට යොදන ওই නිදාන කතා වල පිළිබඳව යම් කිසි කෙනෙකු අරභයා කියලා කියන්නේ යම් කිසි කෙනෙකු සඳහා නෙවෙයි. දැන් අපි හිතමු දෙව්දත් තෙරුන් අරභයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළයි කියලා එහෙම සඳහන් වෙන තැනක් ගැන. ඒ කියන්නේ දෙව්දත් තෙරුන් සඳහා දේශනා කළ එකක් නෙවෙයි. දෙව්දත් තෙරුන් මේ පිරිසවත් නෑ. සමහර විට දෙව්දත් තෙරුන් අපවත් වෙලා ඉවරයි. එතන කියවෙන්නේ දෙව්දත් තෙරුන් මුල් කොට. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකු හෝ යම් කිසි කාරණයක් මුල් කොට දේශනා කර කියන එකයි ඒ ආරබ්බ කියන එකේ තේරුම. අරභයා ආරම්භය කරගෙන කියන එක. ඉතින් එහෙම ගත්තොත් අපිට මේ ධාතාව තෝරන්න වෙන්නේ සූත්‍රයේ අර්ථයට අනුකූලව නම් බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ මේ කාලක්‍රියා කළේ කියන එක නෙවෙයි. බුද්ධ මුනිවරයා කාලක්‍රියා කරන්නේ මේ ශාන්තියට සිත යෙදීය කියන එකයි අපිට ගන්න වෙන්නේ. අටුවාවට අනුව කාලක්‍රියාව මුලට ශාන්තිය පසුවට. නමුත් සූත්‍රාර්ථයට අනුව අපිට පෙනෙන්නේ ශාන්තිය මුලට කාලක්‍රියාව පසුවට. මෙතන ලොකු ගැඹුරු වෙනසක් පේනවා. මොක් නිසාද? අරමගත්ත තරතුවාවි තෝරන ආකාරයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලක්‍රියා කළේ අර නිර්වාණ ධාතුවට එකතු වෙන්න. ඒ අර්ථය තමයි බොහෝ තැන්වල අටුවාවල මතු වෙන්නේ. නොකිය බැරි තැන්වල කියනවා සමහර විට අර ධර්මානුකූලව. නමුත් බොහෝ අවස්ථාවල එක්තරා විදිහකට ශාස්ත්‍රවාදයකට නැඹුරු වෙන අන්දමේ සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් මතු වෙන අන්දමේ ප්‍රකාශන අටුවාවල සඳහන් වෙනවා. දැන් මෙතනත් ඒකට ඒ විදිහටයි මේ ආරම්භ කියන එක තෝරලා තියෙන්නේ. ශාන්තියට යන්නේ නී කාලක්‍රියා කළේ. නමුත් අපි මේ මෙතෙක් මේ තේරුවේ කාලක්‍රියා කරන්නේ මේ ශාන්තියට සිත යෙදී කාලක්‍රියා කරන අවස්ථාව වෙනකොට අර ශාන්තිය ඉදිරිපත් කරගන්නවා. ශාන්තිය මුල් කරගන්නවා. පෙරටු කරනවා. ඒක පෙරටු කරනවා මායාවේ බල බිඳිලා. අමක් නිහාදර වේදනාවන්ගේ සීති භාවය ලබා ගන්න නිසා අන්නේ විදිහට එතකොට මේ අපිට පෙන්නවා මේ අකුප්පා චේතෝ නුත්‍ය වටිනාකම. මේ කියන්නේ අරහත්ඵල සමාධියේ ඇත්ත වශයෙන්ම මෙලොවදීම නිසකවම ලබන ප්‍රත්‍යක්ෂයක්. ඒ කියන්නේ අර ඒකම මෙන්න මේ ප්‍රත්‍යක්ෂය තමයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලා ඉදිරිපත් කරගන්නේ අර මාර්ය පරද්දන්න. ඒක නිසාම තමයි මේ නිර්වාණයට යොදලා තිබෙන්නේ වචන තානං, දේනං, දීපං, සරණං, පරායනං, හේමං, අමතං ආදී පද රාශියක් මේ නිර්වාණයට යොදලා තිබෙන්නේ මේ නිසා. ඒ කියන්නේ මරණ වේදනාව හමුවේ, මරණය හමුවේ කෙනෙකුට ප්‍රාණ ආරක්ෂාව වශයෙන් පිටන්නේ. ගොඩ වෙන්න පුළුවන් දිවයින, දීපං, තානං, දේනං, ඇතුල් වෙන්න පුළුවන් දේන, සරණං ආරක්ෂාව, පිහිට ආරක්ෂාව, පරායන, ඒ වගේම හේම ආරක්ෂා සහිත තැන. අමතං කියලා කියන්නේ මෙන්න මේ අර්ථේ. ඒ මර එතකොට මේ අමෘතත්වයේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මෙලොවදීම ලැබෙන ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂයම තමයි අර මරණ අවස්ථාව ඉදිරිපත් කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳ ප්‍රකාශ කරන ගාථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කාලක්‍රියා කිරීම කියන වචනයක් යොදාගත්තේ මොකද කියන එකත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. කාලං අපරි මේක මේ සාමාන්‍ය ජනයා පිළිබඳ යොදන වචනයක් කාලක්‍රියා කළා කියන. ඇයි මේ වචනය මෙතන ඉදලා තිබෙන්නේ? අර සිත පිළිබඳ විමුක්තිය විමුක්ඛෝ චේතසෝ වහෝ කියලා කියන සිත පිළිබඳ විමුක්තිය මේ මරණය පිළිබඳ අදහසින් වෙන්කර දැක්වීමටයි. අනිත් අය වගේම මේ ශාරීරිය මේ වෙන්වීමක් සිදු වෙන රහතන් වහන්සේලාට අන්නේ අදහසට තමයි මේ කාලං අතරි කියන්නේ කාලක්‍රියාව. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේලායි රහතන් වහන්සේලායි පමණයි මේක කාලක්‍රියාවක් හැටියට කරන්නේ. හරියට කාලය ආවම ඒකට කළ යුතු ක්‍රියාවක් හැටියටම කරන්නේ. අනිත් අය ඒකට බයයි, ඒකට කැමති නැහැ, එයින් ගැලවෙන්න බලනවා. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පමණමයි මේක කාලක්‍රියාවක් හැටියටම කරන්නේ. මක් නිසාද? එයා වෙනකොටම ඊටම සූදානම් මේ අකුප්පාචේතුම් මුත්‍ය ඉදිරිපත් කරගෙන. අන්නේක නිසා මේ මෙතනියට ගත යුතු වැදගත්ම කාරණේ තමයි අර අනේජෝ සම්තිං ආරබ්බ යම් කාලම කරිනුන්. මේ පදයෙන් කියවෙන්නේ යම් ශාන්තියක් මුල් කරගෙන ඒ බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද අන්නේ ඒ ඒ කාලක්‍රියාව පිළිබඳ අනිත් විස්තර තමයි අර මුල් පාණි පද වලින් සඳහන් වෙන්නේ. එතකොට මේ මෙයින් අපට පැහැදිලි වෙනවා මේ ජීවිතයේදීම ditth ධම්මිකම, ඒ කියන්නේ සම්පරායික తත්වය. අර සම්පරා ඇත්ත වශයෙන් සම්පරායික తත්වය කියලා කියන්නේ අර මරණින් මතු තවත් උත්පත්තියක් නැත, භවයක් නැත කියන ඒ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම රහතන් වහන්සේ ලබා ගන්නු මේ අරහත්ඵල සමාධියේ. ඒ වගේම අර අමෘතත්වය, අනිකුත් හැම ආගමකම අමෘතත්වය මරණින් මතුටයි කියන්නේ. මේ බුද්ධ ධර්මයත් ඒකට සමාන කරොත් සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් එකතු කරගෙන ඒත් අනිත් ආගම් වලට යන කලමයි යන්නේ. එතකොට නිත්‍යතාව මේ අර අනිත්‍යතාව ධර්මයට විරුද්ධ වෙනවා, අනාත්ම ධර්මයට විරුද්ධ වෙනවා. දැන් මෙතන තිබෙන්නේ එහෙනම් පිටින්ම ඊට වෙනස් සංකල්පයක් අදහසක්. ඒ මාර්යාගේ බල බිඳින ඒ සමාධියකට සිත යොමු කිරීමෙන් ඒ මරණ අවස්ථාව ජය ගැනීම. එතකොට මෙයින් අපිට පේනවා මේ මේ අසංඛත ධාතුවේ අංශ දෙකක් දැක්වීමටයි මේ සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු, අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා පද දෙකක් යොදලා තිබෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් ඒ අනු වෙන එකක් තබා මරණින්මතු තත්ත්වයේ පවා මෙලොව ලබන ඒ නිවීම පමණක් නොවි මරණින්මතු මේ නිවීම තහවුරු බව, මරණින්මතු භවය නිරුද්ධ බව, ඒ හැම එකක්ම රහතන් වහන්සේ කලින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. කල් තබාම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. මෙතන ඉතාම මෙතන තියෙන වැදගත්කම කොයි තරම්ද කියතොත් මේ ලෝකයේ තිබෙන අනිකුත් සාමාන්‍ය මේ මේ සම්දිට්ඨික සම්ප්‍රායික කියන පද පිළිබඳව තියෙන විග්‍රහවලට වඩා ඉන් පිටින් වෙනස් මාර්ගයකින් මෙතනින් මේ බුදු දනන් වහන්සේ මෙතන මේ ධර්මය ඉදිරිපත් කළා කියන්නේ. ඒ නිසාද සාමාන්‍ය ලෝකයා සලකන්නේ කෙනෙකුට නිසකව ප්‍රත්‍යක්ෂ කරගත හැකි සම්දිට්ඨික දේ පමණයි. සම්දිට්ඨික කියන වචනේ තේරුමත් මේ ජීවිතයට අදාළ දේවල්. එතකොට ජනෙකුට නිසක වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වන්නේ සම්දිට්ඨික දේ පමණයි. සාමාන්‍ය ලෝකයේ සිහිත එකයි. සම්ප්‍රායික දේ මරණින් මතු තත්ත්වය පිළිබඳව ඒ විදිහට නිසක වෙන්න බැරි නිසාම ලෝකයාගේ සිරිත යම්කිසි ශාස්ත්‍ර කෙනෙකු කෙරෙහි හෝ දෙවි කෙනෙකු හෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාස කිරීම. මේ ටික කල්පනා කර බැලුවාම මේ මේ කාරණේ පැහැදිලි වෙනවා. කියන්නේ ලෝකයාගේ සිරිත මරණින් මතු දෙයක් පිළිබඳව තමන්ට නිසකව ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති නිසාම ඒ මරණින් මතු තත්ත්වය පිළිබඳව ඒ තත්ත්වය පිළිබඳව යම්කිසි කාරණයක් ගැන ඒ දෙවි කෙනෙකු කෙනෙහි එහෙම නැත්නම් ශාස්ත්‍රඥ මහන්සිය කෙනෙකු කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාසය තබන මේ මූල ධර්මයේ මේ තව ටිකක් ඕනනම් පැහැදිලි කරගන්න අපි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වග්ගයේ එන සීනසේනාපතිගේ පොඩි කතාවකටත් ඉදිරියට ගනිමු. මේ ගැඹුරු සූත්‍රාස්තක මේ දාන කතාවක් පුත් එකතු වුණාම මේක ටිකක් සහනීය පුත් වෙනවා. මේක මේ දාන කතාව පිළිබඳ බොහොම සැහැල්ලු කතාන්තරයක් අපි මේ නිදසුනක් හැටියට ඉදිරිපත් කරන්නේ. මේ සීනසේනාපති බොහොම ශ්‍රද්ධාවන්ත බොහොම දානපති කෙනෙක්. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා සක්කානුකෝභන්තේ සම්දිත්තිකං දාන ප්‍රලං සංඥාපේතු ස්වාමීනි සම්දිත්තික දාන ඵලයක් දක්වන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් දාන ඵල දාන ආනිසංස කියනකොට පරලෝක පිළිබඳවනේ කියන්නේ. ඒක නිසා මේ වෙන්නේ නැති සීල දෙනාපති යන්නේ විශේෂයෙන් අහන්නේ. මේ සම්දිත්තික වශයෙන් මේ ජීවිතයේදී මත් දක්ින්න පුළුවන් විදිහේ දාන ආනිසංසයකුත් තිබෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ සම්දිත්තික දාන ඵල හතරකුයි සම්ප්‍රායික මරණින් මතු දාන ඵලයකුයි කියන මේ විදිහට ආනිසංස පහක් ප්‍රකාශ කළා. ඒ සම්දිත්තික දාන ඵල හතර දායකෝ සීහ දානපති බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. සීහ මේ දායක දානපති දායකයා බොහෝ දිනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒක පළමුවෙනි සම්දිත්තික දාන ඵලය. මේ ජීවිතේදි මත් දකින්න පුළුවන් දාන ආනිසංසය. දායකෝ සීහ දානපති දායකං සීහ දානපති සන්තෝෂප්පුරිසා භජಂತಿ. යහපත් සත්පුරුෂයෝ මේ දායක දානපතියාව ඇසුරු කරනවා. ඉතිසද්දෝ අබ්බුග්ගච්ඡති. තුන්වෙනි කාරණිය දායක දානපතියා පිළිබඳව හොඳ යහපත් කීර්තිරාවයක් ඇති වෙනවා. ඊළඟට හතරවෙනි ආනිසංසය හතරවෙනි දාන ඵලයේ සීල දානපති යඤ්ඤදේව පරිසං උපසංකමති අධිකත්‍ය පරිසං උපබ්‍රාහ්මණ පරිසං දානපති පරිසං ශ්‍රමණ පරිසං විසරදෝ උපසංකමති අමංකු භූතෝ. මේ දානපති දායකයා යම් කිසි පිරිසක් ක්ෂත්‍රිය හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා ගෘහපති හෝ වේවා ශ්‍රමණ හෝ වේවා යම් කිසි පිරිසක් සභාවක් දෙලඹෙනකොට විශාරදව බය නැතිවම නොමකුවම එළඹෙනවා. මෙන්න මේ කියපු දානානිසංස හතර දානඵල හතර අත්දකින්න පුළුවන් කෙනෙකුට කියලා ඒ විදිහට ඒක නිසා ඒක සම්දිත්තිකයි. ඊළඟට පස්වෙනිව තව නොයසු ප්‍රශ්නයක් වශයෙන් තව පස්වෙනිව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තවත් මේකට ඒ සීර්ෂේනපතිගේ සිත දිනු සතුටු වෙන්න වෙන්නේ නැති දායකෝ සිය දානපති කායස බේදා පරම්මරණ සුගතින් සත්ගම් ලෝකං උපද්ජති. ඒ දායක දානපතියා කය බිඳී ඒ මරණයෙන් මත්ෙහි සුගතියෙහි උත්පත්තිය ලබයි කියලා. අන්නේ අවස්ථාවේ මේ සිය සේනාපති ප්‍රකාශ කරනවා. අන්නේ ඒ ප්‍රකාශනයේ අපට මෙතෙන්දි වැදගත් වන්නේ යානිමානි භන්තේ භගවතා චත්තාරි සම්දික්ඛානි දානපහානි අක්ඛාතානි නානංගිත භගවතෝ සද්ධාය ගච්ඡාමි අහං පේතානි ජානාමි ජංචකෝ මං භන්තේ භගවායෝ මා දායකෝ සිය දානපති කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජතිති ඒතහං න ජානාමි එච්ච පනාහං භගවතෝ සද්ධාය ගච්ඡාමි. ඒ කියන්නේ සිය දේනාපති ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් යම් සම්දිත්තික වූ දානඵල හතරක් ප්‍රකාශ කළාද මේ ජීවිතයට අදාළ දානඵල හතරක් ප්‍රකාශ කරාද ඒවා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම මේව විශ්වාස කරන්නේ භගවතුත් අහම්පි හේතානි ජානාමි මම ඒව ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසා. එතකොට මම ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් විශ්වාස නොකරන්නේ. ඒක දැන් ගැඹුරින් හිත හේතු කාරණයක්. ඊළඟට අන්තිමයෙන් කියන්නේ යම්චපන මේ භාග්‍යතුන් වහන්සේ නමුත් භාග්‍යතුන් වහන්සේ මේ සම්ප්‍රායික මරණින් මතු දාන ඵලයක් ගැන යම් ප්‍රකාශයක් කළාද හේතාන් න ජානාමි. ඒක නම් මම දන්නේ නැහැ. ඉක්කිතපන භගවතු සද්ධාය ගච්ඡා. ඒ මම දන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාස කරනවා. ඔතනින් පේනවා එතකොට අපි අර කලින් කියපු මූල ධර්මය යම් කිසියක් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානය ඇද්ද එතැනට ශ්‍රද්ධාවක් අනවශ්‍යයි. ශ්‍රද්ධාවක් අනවශ්‍යයි එතෙන්ට. මොකක් නිසාද? ප්‍රත්‍යක්ෂ ඥානය තියෙන නිසා. දන්නේ නැති නිසා ඒ ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ විශ්වාසයක් කරගන්නේ. දන්නවා නම් දන්නවා. එතකොට අන්න ඒ බඳුයේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති තැන තමයි ශ්‍රද්ධාවට ඉඩ ලැබෙන්නේ. ඒක නිසා තමයි අර පස්වෙනි කාරණය පිළිබඳ ශ්‍රද්ධාව මුල් කාරණා පිළිබඳව ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාවක් නැතුන මම ඒක දන්න නිසා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැති. අන්නේ මේ මූල ධර්ම දැන් අපි ඉලි කරගත්තා නම් මේක ප්‍රයෝජනේ ගන්න හොඳ ධම් ගැට ගාථා ධම්මපදයේ තියෙනවා. මේ ධම් ගැට තියෙන පළියට ලියනවා නෙවෙයි මේ අපේ මාතෘකාවට අදාළ ගාථාවක් නිසා. අස්සද්දු අකතං යෝච සංධිච්ඡේදෝච යෝනරෝ හතාවකාසෝ වංකාසෝ සරේ උත්තම පෝරිසෝ. මේ අරහන්ත වර්ගයේ එන ගාථාවක්. මේ ගාථාවේ මේ විදිහ ගාථාවලට කියන්නේ ශ්‍රේෂ්ඨාර්ථවත් ගාථා කියලා. ශ්‍රේෂ්ඨාර්ථ කියලා කියන්නේ සමහර වචන තියෙනවා දෑරුත් එහෙම නැත්නම් දෙබිඩියරුත් අර්ථ කීපයක් ඇති පද තියෙනවා. කාව්‍ය අලංකාරයක් වශයෙන් සමහර විට යොදනවා මේ ධම් ගැට ගාථාගේ ධම් ගැට කවි වීමක් තියෙනවා. බැලු බැලමට මේ කියනකොට මේ පිටින්ම ධර්ම විරෝධී අදහසක් කියන්නේ. ඒක එක්තරා උපායක් කර මේ අසන්නාගේ කියවන්නාගේ අවධානය යොමු කිරීමට කුතුහලය යොමු කිරීමට මොකද්ද මේ කියන්නේ කියලා. බලනකොට ධර්ම විරෝධී අදහසට මුලින් කියවෙන්නේ. මේ ගාථාවේ තේමයි. දැන් අපි ගනිමු ඉස්සර ධර්ම විරෝධී අදහස මොකද්ද මේ මුලින්ම මතු පිට වෙන අර්ථය. අකතඤ්ඤෝ කියන්නේ කළ ගුණ නොදන්නා. අසද්දෝ කියන්නේ ශ්‍රද්ධාවක් නැති. අසද්දෝ ශ්‍රද්ධාවක් නැති
අකතඤ්ඤු කළගුණ නොදන්න කතඤ්ඤුච සංධිච්ඡේ දෝච ගෙවල් බිඳින හතාවකා සෝසිවලම ඉඩ කඩ අවුරාගත්තු යෝනරෝ යම් නරයෙක් වේද යම් මිනිසියෙක් වේද සරි උත්තම පෝරිසෝ ඒ තැනත් තමයි උතුම් පුරුෂයා සමහරවිට මේ කාලේ හැටියට ඒක ඇත්තක් වෙන්න පුළුවන් කොහොම හරි නමුත් මේ මෙතන කියන්නේ මේ අරහත් ඇත්ත වශයෙන් මේ ධාතව රහතන් වහන්සේලා පිළිබඳව ගාථාවක් නමුත් බැලු බැලමට මෙතන කියන්නේ මේ ගෙවල් බිඳින පොරෙක් පිළිබඳව මේක මේ ශ්‍රේෂ්ඨ මේ එක ශ්‍රේෂ්ඨ දැන් මේකේ අර ගැඹුරු අර්ථය අපි බලමු ධර්මානුකූල අර්ථය අකතඤ්ඤෝ කියලා කියන්නේ අකත කියලා කියන්නේ අසංඛතියමයි නිවනට නම අකතං අසංඛතං කියලා එහෙම තියෙන්නේ ඒක නිසා අකතඤ්ඤෝ කියලා කියන්නේ ඒ නිවන ඒ අසංඛත తත්වය දැනගත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දැනගත් අකතඤ්ඤෝ අකතඤ්ඤෝ ඊට අසද්දෝ ඒ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දැනගත්තු නිසාම ශ්‍රද්ධාවක් නැති ඒක අපි ඒ වැඩි තේරුම අපි පස්සට දමලා ඉස්සෙල්ල ගාථාවේ මේ දෙවෙනි අර ගැඹුරු අර්ථය ගත්තොත් මෙහිමයි අසද්දෝ කියන්නේ ශ්‍රද්ධාව අනවශ්‍ය මෙතෙන්දී අපිට කියන්න සිද්ධ වෙනවා ශ්‍රද්ධාව නැති නොවේ නැති හැටියට නොවේ මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ ශ්‍රද්ධාව අනවශ්‍ය දැන් අපි අර සීහ දේනාපතිගේ ඒ කතාවෙන් මතු කරගත්තු ධර්ම න්‍යාය අනුව ඇත්ත වශයෙන් අකතඤ්ඤු කියන දෙවෙනි පදේ තමයි අපිට ඉස්සරහට ගන්න වෙන්නේ ඒ කියන්නේ අකතඤ්ඤු නිසාමයි අසද්ද වෙන්නේ ඒ කියන්නේ මේ අසංකත ස්වභාවය අසංකත ධර්මය කල්තබාම ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු නිසාමයි ශ්‍රද්ධාවක් අනවශ්‍ය රහතන් වහන්සේට අන්නේ අර්ථින් රහතන් වහන්සේට මෙතන අසද්දෝ කියන පදේ යොදලා තිබෙනවා එතකොට අසංකත නම් වූ ඒ අකත නම් වූ නිර්වාණය දැනගත් ඉනිසාම ශ්‍රද්ධාව අනවශ්‍ය වූ ශ්‍රද්ධාවෙන් වැඩක් නැති අසද්දෝ අනිත් පද තේජයට තව ගැඹුරු අර්ථ වලින් දක්වනවා අසද්දෝ අගතඤ්ඤෝච සංධිච්ඡේදෝ කියලා කියන්නේ ඇත්ත වශයෙන් සංසාර සංගිය සිඳලන්නේ ඊවල් කියන අදහස නෙවෙයි සංධිච්ඡේදෝ සංසාර සංගිය මෙතන අර වට්ටුපච්ඡේදෝ ආදී වශයෙන් එහෙම දක්වන ඒ සංසාර වට්ටියේ ඒ සංසාර සංගිය දිඳගන්නේ සංධිච්ඡේදෝ යෝනාර හතාවකාසෝ නැවත උත්පත්තියට ඇති ඉඩකඩ අවුරාදක් ඒ සියලු කර්ම බීජ ඒ කීන බීජ අවිරුලි ඡන්ද ආදී වශයෙන් කියන විදිහට ඒ කර්ම බීජ නැති කළා වූ අනිබඳු ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම උත්තර පුරුෂයෙක් අන්න එතකොට ඒ රහතන් වහන්සේ පිළිබඳවයි දැන් මෙතන අපිට පැහැදිලි වෙනවා මේ අසද්දෝ කියන පදයේ මේ රහතන් වහන්සේ දෙදල තියෙන හරියට අර අසීකෝ කියන පදේ වගේ දැන් රහතන් වහන්සේ පිළිබඳව කියන අසීකෝ කියලා පදයක් දැන් සීක කියලා කියන්නේ හික්මන කියන අර්ථයෙන් සෝවාන් ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරියට වැටිලා නිර්වාණය රහත් වීම දක්වා උත්සාහ කරන ආර්ය පුද්ගලයා හඳුන්වන පදයක් තමයි සීකෝ සීක කියන වචනේ බලාගෙන අසීක කියන පදේ එහෙම පරිවර්තනය කළොත් කියන්න වෙන්නේ නොහික්මන තැනක් නමුත් රහතන් වහන්සේ නොහික්මන තැනක් නෙවෙයි හික්මීම අවසාන කළ හික්මීමෙන් වැඩක් නැති හික්මීම ඒ පිළිබඳ කටයුතු අවසාන කළ අමුතුවෙන් හික්මෙන්ට අවශ්‍යතාවක් නැති අන්නේ අර්ථයෙන් අසීකෝ කියන පදයේ දන රහතන් වහන්සේට අන්නේ වගේම තමයි මෙතනත් මේ අස්සද්දෝ කියලා කියලා තිබෙනවා අකතඤ්ඤෝ අකතඤ්ඤෝ එතකොට මෙතන මේ අකතඤ්ඤෝ කියන එකට අපි අර කලින් සඳහන් කළ අසංඛතිය පිළිබඳ මේ ජීවිතයේදී රහතන් වහන්සේ කල්තබාම අරහත්ඵල සමාධියේදී ඒ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ඒ අසංඛතිය දැනගත්තා. ඒ දැනගත්තු නිසා තමයි අන්න ඒක නිසා තමයි අපි ප්‍රකාශ කළේ මේක මහා ආශ්චර්යමත් දෙයක් මේ ධර්මයේ පිළිබඳව මක් නිසාද මේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය පිළිබඳව මහා ආශ්චර්යමත් ධර්මතාව කුමක්ද සම්දිත්තික වූ මේ ජීවිතය හා සම්බන්ධ දේවල් පිළිබඳව පමණක් නොවේ සම්ප්‍රදායික තත්වයක් පිළිබඳවත් මරින් මතු තත්වයක් පිළිබඳවත් නිසක ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගැනීමේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කියන මේ නිර්වාණ නාමයේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් මරණින් මතු භවයක් නැති බව මෙලෝදිම දකින තත්වයක් මේ කියන්නේ භව නිරෝධෝ නිබ්බාන. එතකොට මේ එකම අසංකත ධාතුව අන්නේ නිසා තමයි අර ධාතාව ඉවර වෙන්නේ පහන්සු තේ සබ්බ භවානිකාදීනෝ සියලුම භවයන්නේ රහතන් වහන්සේලා සියලු භවයන්ගෙන් මිදුණා. පහන්සු තේ සබ්බ භවානිකාදී. දැන් එතකොට මෙයින් අපිට පැහැදිලි වෙනවා මේ සෞපාදිශේෂ අනිබ්බාන ධාතු අනුපාදිශේෂ අනිබ්බාන ධාතු කියලා මේ දෙකක් තිබුණාට මේ අනුපාදිශේෂ අනිබ්බාන ධාතුව කියලා කියන්නේ රහතන් වහන්සේගේ මරණින් මතු ගිහිල්ලා පදිංචි වෙන සදාකාලික තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම අමරණීය තත්ත්වයක් නෙවෙයි. නිර්වාණයේ අමෘතත්වය මෙලොවදීම අත්දකිනවා. ඒක නිසා තමයි අමතං පරිභුංජති රහතන් වහන්සේලා අමෘතය අනුභව කරනවා අරහත්ඵල සමාධියට සම්වැදිනා. ඒ වගේම අර මරණ අවස්ථාව වහම ඒක ඉදිරිපත් කරගෙන අමෘතය වන්දන අතරේ අර මාරේ අර මේ හිමිහිට මේ ශරීරය අහත් කරගන්න. එතකොට මේකට ඕන නම් ගිනි තියා ගන්නත් පුළුවන්. හරියට වෙන කෙනෙකුගේ ශරීරයට ගිනි තියන්නවලු. එතකොට ඒ වගේම දැන් අපි එතකොට මේ ධර්ම ඊටාමත්ම ගැඹුරු කොටසකට මේ ඇවිල්ලා තිබෙන්නේ මේ සංකත අසංකත කියන පද දෙකක් යමක් කියන්න ගැනක් යමක් කියන්න සිද්ධ වෙනවා. අපි ගියවර දේශනාවේදී ප්‍රකාශ කළා අර ලෝකයා සාමාන්‍යයෙන් මහා පරතරයක් හැටියට සැලකෙන ඊතර මෙතර කියන පද දෙකක් ලෞකික ලෝකෝත්තර කියන පද දෙකක් පිළිබඳ එක්තරා අමුතු විදිහේ විවරණයක් අපිට කරන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ඊතර මෙතර ලෞකික ලෝකෝත්තර කියන මේ පද පිළිබඳ පරතරයක් තුන එකක් තියා පරතරය කියන වචනේ ඇහෙනකොටම කෙනෙකුට හිතෙන්නේ කාලයක් අවකාශයක් පිළිබඳ යම්කිසි විශාල පරිච්ඡේදයක් ඉදහින් පේනවා, විශාල පරතරයක් පේනවා. නමුත් අපි මේ ඊතර මෙතර අතර පරතරයක් ලෞකික ලෝකෝත්තර අතර පරතරයක් අප උපමා කළේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණු මේ නෙළුම් උපමාවෙන්, පියුම් උපමාව මාර්ගයෙන් අර නෙළුම් කොළේ තියෙන පිණි බිඳුවයි. එතකොට නෙළුම් කොළේ ඉඳලා පිණි බිඳුවට යම් දුරක් වේද අන්න එපමණම දුරක් තමයි ඊතරත් මෙතරත් අතර තියෙන්නේ, ලෞකිකයත් ලෝකෝත්තරයත් අතර තියෙන්නේ. අන්න ඒක නිසා තමයි දැන් වෙනත් තර්කයකින් කියනවා නම් මේවා සමහර විට මේ නිකන් තර්ක කියලා හිතන්න පුළුවන්. නමුත් ගැඹුරින් කල්පනා කිරීමට හොඳ අවස්ථාවක්. අර යස්ස පාරං අපාරං වා පාරාපාරං නිවිජ්ජති කියන අර ධම්මපද ගාථාව බැලු ගැනීමට මහා අවුල් විදිය ගාථාවක්. රහතන් වහන්සේට ඊතරත් නෑ මෙතරත් නෑ ඊතර මෙතර දෙකමත් නෑ. අන්න ඒ බඳු ඒ ගාථාවලින් අපට පෙනෙන්නේ රහතන් වහන්සේ මෙතරින් පමණක් නෙවෙයි ඊතර උනේ, මෙතර ඊතර දෙකෙන් ඊතර උනා. මෙතරින් පමණක් නෙවෙයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඊතර උනේ, මෙතර ඊතර දෙකින් ඊතර උනා. ඒ කියන්නේ ද්වේතාව ඉක්ම වුණා. සංකතය අසංකතය ගැන පීඩී දෙයක් කියන්න සිද්ධ වෙනවා. සංකතය හරියට මල් රටාවක් වගේ. යම්කිසි මල් රටාවක් සකස් වෙලා තිබෙන සංහා ලාටුව එහෙම නැත්නම් ලේපේ ලාටුව ඉවත් කරලා අපි මෙතන ගනිමු මේ එහෙ පිටිම අර භවය නමැති මේ සංකතය. මේක සකස් වෙලා තියෙන්නේ සංහා ලාටුවෙනුයි දික්ටි පටලැවිලි ඒ දිටිපටලවිල දේරුව ඊළඟට මාන ගැට ඉහළ දැම්මොත් අන්න ඒ අවස්ථාවේ අර සංකතේම අසංකත බවට පත් වෙනවා. එතකොට එකම මල් රටාව මේක කියන තණ්හාලාටුව හොදලා හැරෙන්න දිටිපටලවිල බේරලා මාන ගැට ලිව්වාම ඒකම අසංකත වෙනවා. ඒකම තමයි භව නිරෝධය. දැන් අන්න ඒ විදිහේ බලනකොට අපි අර මේ නිබ්බාන කියන මේ නිවීම කියන වචනියම ගැන කවුරුහට කල්පනා කරලා බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ අර බුද්ධ පරිනිර්වාණය පිළිබඳව දක්වන්නේත් අර ඉදි නිවීමක්. ඒ වගේම තවත් හොඳ අවස්ථාවක් තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේම උදාන ගාථා උදාන නෙනු ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ එක්තර අවස්ථාවක් සඳහන් වෙනවා. උදාන පාළියේ අගතම කියවෙනවා දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව. මේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ මහත් ඍද්ධිමත් රහතන් වහන්සේ කෙනෙක්, විශේෂයෙන්ම තේජෝ දහස සමාපත්තියෙන් යම් යම් අපංකම් කර ආශ්චර්යමත් රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්තරා විදිහක ආශ්චර්යමත් දෙයක්. උන්වහන්සේ පිරිනිවන් පෑමට කාලය, ඒ කියන්නේ ජීවිතය අවසානයේ කාලය ආවා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න පරිනිබ්බාන කාලෝ දානි මේ සුගත මගේ මේ පරිනිර්වාණ කාලය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කියලා සුගතයන් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාන් වහන්සේ ඉර දුන පිළිතුර යසදානිකම් ගබ්බා කාලං මඤ්ඤති, යම් වැඩයකට සුදුසු කාලය නම් ඒ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒ කිව්වා විතරයි ඊළඟට දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ පැවිදිුණු කරලා ආසයට පැන නැගිලා තේජෝ දාතු සමාපත්තියට සංවැදලා එයින් නැගිටලා පිරිනිවන් පෑවා. ඊළඟට ඒ ශරීරය අර ගිනිගත්තු ශරීරය අහතෙම පරියන්කෙන් ඉඳගෙන අයේ අවධානය කරගත්තේ. ඒ දැල්වෙන ශරීරයෙන් අලුත් ඉතිරුනේත් නෑ, දැලී ඉතිරුනේත් නෑ. ඒකයි විශේෂත්වය. අලුත් ඉතිරුනේ නෑ, දැලීත් ඉතිරුනේ නෑ. කිසිම දෙයක් ඉතිරුනේ නෑ. මේක එතකොට මේ නිබ්බාණය පිළිබඳව අපි මේ ප්‍රකාශ කරන අදහස් වලට හොඳ නිදසුනක් නිසා වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී හොඳ වටිනා ගාථාවක් ප්‍රකාශ කළා, උදාන ගාථාවක්. අභේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භවින්සු සබ්බා සංඛාරා රූප සමින්සු විඥාන අත්තං අගම. කය බිඳීගියේ අභේධිකායෝ නිරෝධි සංඥා සංඥාව නිරුද්ධ විය වේදනා සීති භවින්සු සබ්බා සියලු වේදනාවෝ සීති භාවයට සිසිල් භාවයට පත් වූවාහු. සංඛාරාවෝ උපසමිංසු සංස්කාරයෝ සංසිඳුනාහ විඥානං අත්ථං අදමා විඥානේ අස්තියට ගියේ කෙලවර ගිය. තවත් ඉතිරි දෙයක් නැහැ මෙතන. ඊළඟට මේ සිද්ධිය කොයිතරම් වැදගත්ද කියතොත් මේ සිද්ධිය සිද්ධ වුණේ වේළුවනාරාමේ රජගහනුවර වේළුවනාරාමේ ඊළඟට බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරට වැඩි අවස්ථාවේදී කිසි සංඝයා වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු හැටියට නෙවෙයි තමන් වහන්සේම ඉදිරි ඒ සංඝයා වහන්සේලා අමතල මෙන්න මෙහෙම අපේ මේ දබ්බ මල්ල පුත්ත මේ විදිහට මේ අනුපරිණිවන් පෑවා මෙන්න මේ අලුත් ඉතිරුන්නේ නැහැ දැලිත් ඉතිරුන්නේ නැහැ කියලා ඒක සූත්‍රයක් වශයෙන් ප්‍රකාශ කළා අදදී ඒක අදදී තවත් උදාහරණ ගාථා දෙක තවත් ප්‍රීති වාක්‍ය දෙකක් ප්‍රකාශ කළා ඒ කියන්නේ අයෝඝන හතස්සේව ජනතෝ ජාත වේදසු අනුපුබ්බෝප සන්තස්ස යථා ඥායති ගති ඒවං සම්මා විමුක්තානං කාම බන්ධෝගතාරිනං පඤ්ඤාපේතුම් ගති නත්ති පත්තානං අචලං සුඛං අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසු මේ මුල් පදේ ගැන ටිකක් පොඩි ගැටලුවක් තිබෙනවා ඔය අටුවාවල එහෙම තෝරලා තියෙන්නේ අර්ථ දෙකක් දීලා තිබෙනවා එක අර්ථයක් අයෝඝන හතස්ස කියලා කියන්නේ අටුවාචාරින් වහන්සේ කියනවා මේ කම්බලක කිනිහිරෙනුත් නිතියෙනුත් යම්කිසි යකඩයක් යකඩාදී යම්කිසි ඉරුවල භාජනයක් කලනකොට එයින් පැනගුණු ගින්න හෝ එහි සද්දේ හෝ අනුක්‍රමයෙන් නිරියාමක මේ ඉස්සෙල් අපි අර්ථය කියන්න සිද්ධ වෙනවා අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අපි ඉස්සෙල් මේ පිළිගත්තු අර්ථය අපට මෙතෙන්දී අභිමත අර්ථය අපි ඉස්සෙල් ඉදිරිපත් කරනවා අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ කම්මලගේ තලනු ලබන එහෙම නැත්නම් ගිනිගත්තු යකඩ ගුලියක් යකඩ පිඳක් මෙන් දැල්වෙන්නා වූ ගින්නකිය ගින්න අනුපුබ්බෝප සන්තස්ස අනුක්‍රමයෙන් අනුපිළිවෙලෙන් ක්‍රමක්‍රමයෙන් නිවිගිය විට අනුපුබ්බෝප සන්තස්ස යථාන ඥායතේ ගති යම්සේ ගිය තැන දැනගතු නොහැකේද ඒවන් සම්මා විමුක්තාණ එසේම මැනවින් විමුක්ත වූ සම්මා විමුක්තාණ කාමබන්ධෝක කාරිනම් කාම බන්ධන වලින් නම් වූ ඒ ජල පහරින් සැඩ පහරින් එතර වූ සම්බන්ධෝක තාරිනම් ඒ රහතන් වහන්සේලාගේ පඤ්ඤාපේතුම් ගති නැති පැනවීමට පෙන්නුම් කිරීමට ගිය මඟක් නැත පත්තාන අචලං සුඛං මක් නිසාද මේ අචල නම් අචල සුඛය නිශ්චේ අචල වූ නොසෙල්වෙන්නා වූ නිර්වාණ සත්‍යයට පත් වූ ඒ රහතන් වහන්සේලාගේ ඒ අවසාන අවස්ථාවේදී ගිය මඟක් දැක ගත නොහැක. එතකොට මෙතන අර ප්‍රශ්නයක් හැටියට අපි ප්‍රකාශ කළේ අර මුල් ගාථා පදයේ පිළිබඳවයි අටුවාවේ විවරණ දෙකක් දෙනවා. එක විවරණයක් තමයි අපි ප්‍රකාශ කළ ආකාරයට කම්මලක පිනිහිරෙනුත් තේ යකඩ මේ මිටිනුත් තලන ලබන යම්කිසි ලෝහ භාජනයකින් පැන නැගින ගින්න ඒක භාජනය සම්බන්ධ ගින්නත් එහෙම නැත්නම් ඒ ගින්න ඒ සද්දය වූ ක්‍රමක්‍රමයෙන් සංසිඳී ගියාම ඒක කොහේ ගියාද කොයි පැත්තට ගියාද කියලා දැනගන්න බැරි වෙන්නේ යම්සේද කියලා අන්නේ විදිහටයි අටුවාචාරින් වහන්සේ තෝරන්නේ. ඊළඟට ඇතම් කෙනෙක් මෙසේද කියත් කියලා සමහර විට අටුවාවේ වෙන ආයගේ අදහසුත් ගන්නවා කේචිත්වාද වශයෙන් ඇතම් කෙනෙක් මෙන්න මෙහෙමත් කියනවා කියලා තවත් තේරුමක් දෙනවා. ඒ කියන්නේ අයෝග කලනු ලබන යකඩ ගුලියක් කියන අදහසක් දෙනවා. අපි මේ අර්ථ දෙකටම වඩා ටිකක් වෙනස් ආකාරයෙන් මෙතෙන්දි තේරුවේ ඒ කියන්නේ මේ කම්මලක තලුන් ලබන යකඩයක් ගැන නෙවෙයි මෙතන මේ කියන්නේ ඇත්ත වශයෙන් ඒ යකඩයක් නිවියාම ගැන නෙවෙයි මෙතන මේ අයෝඝන හතස්ස කියන එක උපමාවක් අර ඉව කියලා මෙතන ගන්න තියෙන්නේ අටුවාව කියන්නේ ඒව කියලා අරගෙන තියෙන්නේ මෙතන. නමුත් අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ මේ කියන්නේ අර ගිනි දැල්ල දැල්වෙන්නා වූ ගින්නක් දකිනකොට ඒ ගිනි දැල්ල පිළිබඳ යම්කිසි ඝන සංඥාවක් කෙනෙකුට ඇති වෙනවා. මේක හරියට නිකන් ඇත්ත වශයෙන්ම ද්‍රව්‍යමය දෙයක් හැටියට ගිනි ලොකු ගිනි වැලයක් දිහා බලනවා පේන්නේ අර ගිනිද. අන්න ඒ අදහසයි මේ අයෝඝන හතස්ස කියන එකෙන් පෙන්නු කරන්නේ. ඒ කියන්නේ රතු යකඩ ගුලියක් වගේ දැල්වෙන්නා වූ ගිනි වැලයක්. එංග සෙයෝ අයෝ ගුලෝ භුත්තෝ තත්ත්වෝ අදි සිකු උපමාදී ඒ ධම්මපද ගාථාවල ඒ උපමාව සමහර විට සඳහන් වෙනවා. ගිනිගෙන දිලියන අදිසිකුගුණ ඒ කියන්නේ ගිනි දැල්ලක් වගේ ගිනිගෙන දිලියන්නා වූ යකඩ ගුලියක් දිලීම මැනවි කියලා දුෂ්ශීලත්වය ගැන ප්‍රකාශ කරනකොට දක්වනවා. අන්න ඒ ගාථාව එතන අර ඒ රත්තුණු ඒ ගිනිගත්තු යකඩ ගුලිය ගිනි දැල්ලකට උපමා කළා. මෙතන ගිනි දැල්ල යකඩ ගුලියකට උපමා කරලා එතන සැකයක් තියෙනවා නම් එතකොට ඒක අනුව විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අර ගිනි ගිනි ගුලිය ගිනි දැල්ලකට උපමා කරලා තියෙනවා අර ධම්මපද ගාථාවේ. කෙයෝ අයෝ ගුලෝ බුද්ධෝ රත්තුණු යකඩ ගුලියක් ගිනි දැල්ලක් වැනි රත්තුණු යකඩ ගුලියක් ගිනිම මැලවි කියලා ඒ පදේ. මෙතන කියවෙන්නේ අර ගලතෝ ජාත වේදස් වර්ග මහා දැල් වෙන්නා වූ ගිනි දැල්ල ඒ පිළිබඳව තියෙන ඝන සංඥාව අන්න අරවා වගේ. එතකොට මෙයින් අපට පේනවා මේ බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාථා තුනක්ම මේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන පරිනිර්වාණය පිළිබඳව ප්‍රකාශ කිරීමක් නිසාද මේ නිබ්බාන කියන එක නිවීමක්. මේ වුණාට පස්සේ යන තැනක් නෑ මේක. අනිකුත් අයගේ ශරීරවල අළු එහෙම ඇතිරි වෙනවා. එතකොට ටිකක් හරි කෙනෙක් හිතා ගන්නවා මෙන්න මෙහෙම යම් කිසි දෙයක් ඉතුරු වෙනවා කියලා. නමුත් මේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ නියම විදිහට අර තේජෝ දාස සමාගත්තියෙන් පාඩමක් උගන්වන්න වගේ අන්තිමට දැලිත් නෑ අලුත් නෑ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේ. මේ භව නිරෝධයමයි නිර්වාණය. මෙතන අමුතුවෙන් එකතු කරගන්න සදාකාලික නිබ්බාණයක් මෙතන නෑ. අමරණීය නිබ්බාණයක් මෙතන නෑ. අන්න ඒ විදිහේ දැන් ඒ අටුවාවලත් ඒ සමහර විට ඉඳ හිටලා මේ නොයෙකුත් ආකාරයෙන් මතු කරන මේ තර්ක මේ කාලෙත් අහන්ට ලැබෙන බොහෝ විට. නිවන ගැන ලියන ලේඛකින්, නිවන ගැන දැසෙන දේශකින් බොහෝ විට ප්‍රකාශ කරන, බොහෝ විට උපකාර කරගන්නවා මේ මෑතදී ඇති කරගත්තු යම් යම් උපමා. ඒ උපමා දෙකක් විශේෂයෙන් නිතර අසන්ට ලැබෙනවා, කියවන්ට ලැබෙනවා. ඉබි උපමාවයි ගෙඹි උපමාවයි. මේ ඉබි උපමාවේ තියෙන්නේ ඔන්න ඉබ්බේ මේ වතුරට බැස්සාම මේ අර මාළුවෝ අහනවා මේ කොහේ ඉඳලාද යාළුවෝ ආවේ, මම මේ ගොඩබිම ඉඳලා ආවේ, ගොඩබිම කොහොමද කියලා අහුවාම කියනවා මෙන්න මෙහෙම මෙහෙමද කියලා මාළුවා අහනවා අර දියේ ස්වභාවයන්. එතකොට ඉතින් හැම එකටම නැහැ නැහැ කියන්න වෙනවා. අර ගෙඹි උපමාවෙත් ඒ වගේ. ඒ මැඩිගෙන මේ වතුරට බැස්සාම මේ වතුරෙම ඉන්නේ ඉස් ගෙඩියට ගොඩබිම තේරුම් කරන්න ගියාම අර නැහැ නැහැ කියන්න වෙනවා. එතකොට මේ නැහැ නැහැ කීම කියන එක මේ නිබ්බාණය සම්බන්ධ කරන්නේ කොහොමද? අර අපි අර අරහත් ඵල සමාධිය පිළිබඳව දැක්වූ ඒ ඡේද ටිකයි මේ උපමා නිදර්ශන හැටියට දක්වන්නේ ඒ දේශකින් ලේඛකින්. අපි අර ප්‍රකාශ කරා අක්කිටුකේ තදායතනං යත්ථ නේව පඨවි නාපෝ ආදි වශයෙන් මෙන්න මෙහෙම ආයතනයක් තියෙනවා. මේ ආපෝ පඨවි ආදී කිසිවක් නැති ඉරහඳ කාරක නැති ඒ අපි ඒවා සාධක සහිතව පෙන්නුම් කළා. ඒ සඳහන් වෙන්නේ රහතන් වහන්සේ මරණින් මතු ගිහිල්ලා ඇතුල් වෙන අමුතු අර කියන්න බැරි ඉබ්බට කියාගන්න බැරි මැඩිගෙනට කියාගන්න බැරි අමුතු ලෝකයක් නෙවෙයි. ඒබඳු ඒ විවරණ වලින් කෙරෙන්නේ මේ ධර්මයේ තිබෙන අර භව නිරෝධය පිළිබඳ ඒ අදහස, ගැඹුරු අදහස, ප්‍රතිත්ථ සමුත්පාද ධර්මය ප්‍රතික්ෂේප වෙනවා, අනාත්ම දේශනාව ප්‍රතික්ෂේප වෙනවා, අනාත්ම ධර්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒබඳු ඒ දේශනාවලින් බොහෝ විට මේ නිර්වාණය පිළිබඳ ඉලක්කය යන වැරදි අවබෝධය තියෙනවා. බඩවත් අනවබෝධයකින් මේ බඳු මේ දේශනා කරන බවයි කියන්ට වෙන්නේ. දැන් එතකොට මේ විශේෂයෙන් මේ ඒ බඳු මේ තර්ක ඉදිරිපත් කරන්නේ මේ නිර්මාණය උච්ඡේදයක් නෙවෙයි කියලා කීමට. උච්ඡේද වීමක් මෙතන උච්ඡේද වීමක් යන අදහසක් වැළැක්වීමටයි ඒ විදිහේ සදාකාලික නිබ්බාණයක් මාව පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් මේ බුදුචානන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මම මේ භව නිරෝධය පිළිබඳව දේශනා කරන අවස්ථාවවලදී මට නොයෙකුත් අය ශාස්ත්‍ර දෘෂ්ටිය ගත්වය මට මේ අභූත අභාතික්කණයක් ඒ කියන්නේ අසත්‍ය චෝදනාවක් මට කරනවා. සමන වේනයිකෝ සමනෝ ගෞතම මේ සමන ගෞතමයන් මේ උච්ඡේදවාදීෙක්ද සතු සත්‍යස්ස උච්ඡේදං විනාසං විභං පඤ්ඤති මේ තිබෙන්න ඇත්ත වශයෙන් තිබෙන්නා වූ ආත්මයක උච්ඡේදයක් ප්‍රකාශ කරනවා කියන. එබඳු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඒ උච්ඡේදවාද පිළිබඳ ඒ තමන්ට නගන චෝදනාවෙන් ගැලවීමට කවදාවත් කිසිම ආකාරයකින් ශාස්ත්‍රවාදයට හේතු වුණේ නැහැ. සදාකාලික නිබ්බාණයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරගෙන ඊළඟට ඒකෙන් බේරෙන්න ගියේ නැහැ. ඒ වෙනුවට කළේ මොකද්ද? ධර්මය පිළිබඳව මෙතන මේ ත්‍රිලක්ෂණ දේශනාවට සිත යොමු කළා. චතුරාර්ය සත්‍ය දේශනාවට සිත යොමු කරලා ඒ ප්‍රශ්නය විසඳුවා. ඒක නිසා තමයි මට මෙන්න මෙහෙම අභූත චෝදනාවක් කරනවා. මම නොකියන දේ ටිකයි මේ චෝදනාව කරන්නේ කියලා අවසාන කරන්නේ කොහොමද? පුබ්බේචාහං ඒතරෙහිච්ච දුක්ඛං චේව පඤ්ඤතේමි දුක්ඛසච්ච නිරෝධං. ඉදත් කලේ අදත් මම කරන්නේ මෙච්චරයි. දුකකුත් දුක්ඛ නිරෝධයක් පමණයි මම දේශනා කරන්නේ. තථාගත කියලා ගන්න වෙන අමුතු සත්ව ආත්ම වශයෙන් ගත යුතු පුද්ගලයෙක්වත් ඇතේ කියලා නොවේ මම ප්‍රකාශ කරන්නේ. මේ දුක් ගොඩක් සංසාරේ ආපු මේ අවිද්‍යාව අනුව ආපු දුක් ගොඩක් ඇති වෙලා ඉරට ඒක ඒ අර උපාදානයේ අපහැරීම නිසා මේ උපාදානය නිසාමයි මේ භවයක් ඇති වෙන්නේ. ඒකට උපාදානය නැති වෙන හැටි භව නිරෝධය තමයි. අන්නේ අනුපාදා පරිනිබ්බාන වශයෙන් ඒ භව නිරෝධය අවස්ථාවේදී අර රහතන් වහන්සේ අර කිසිවක් අල්ලගෙන නැහැ. ඒකට යමක් අල්ලගෙන ඉන්නවා නම් තමයි අර හඳුන්වන්න පුළුවන් වන්නේ. ඒ ගහනකම තෑරියාම ඒකට නමක් දෙන්න බෑ. එතකොට සමහර අවස්ථාවල මේ අර අතුවාවලක් තෝරනවා අර විදිහට අපඤ්ඤාත්තික භාවං ගත්තා. එහෙම පණවන්න බැරි වුණාට කොහේ නමුත් ගියා. අර අර ඉස්සෙල්ලා අපි අර කූඩුවේ අර කුරුල්ලන් ගිය මාර්ගයේ වගේ කොහේ නමුත් ගියා. අපිට ඒක තියාගන්න බැරි දුසේ විතරයි. අන්න ඒ විදිහේ නොයෙකුත් විදිහේ දුර්වල තර්කණංගනෝ මේ හැම එකකින්ම කෙරෙන්නේ අර ධර්මයේ තිබෙන අර ප්‍රතිත්‍ය සමුප්පාද ධර්ම අනාත්ම ධර්ම ආදී ඔය ජඹුරු අංශ. ඒවා යටපත් වෙන ක්‍රමක්‍රමයෙන් ඒකම සක්කාය දිට්ඨිය වැඩෙන සංස්කෘත දෘෂ්ටියට බර වෙනවා. අනික නිසා මේ නිර්වාණ මේ පිළිබඳ මේ දේශනා ඉතාමත්ම ගැඹුරු අංශයකටයි මේ අපි මේ ටෙක්නික් ප්‍රකාශ මේ විස්තර ටික ඉදිරිපත් කළේ. අතට කාලය අවසන් නිසා මෙසින් අපට කරන එක්තාවතාව චම්මේවි සම්බතං කුනි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බං පස්සේ කියලා ආරක්ෂාව කරගන්න.